SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොදුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
අගෝස්තු මාසේ අවසාන සතියත් ලැබුණා. ඉතින් අවසාන සතියේ බ්‍රහස්පතින්දා දවසේ අපි SBS සිංහල ගුවන්විදුලෙන් නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරනයි දැන් අපි සූදානම් වන්නේ. මෙවරත් අපි තෝරගත්ත චිත්‍රපටයක් චිත්‍රපටයේ නුදුරු පැත්ත කතා කරන්නට මෙය සිංහල චිත්‍රපටයක්. අපි කාලෙකින් ලංකාවේ චිත්‍රපටය පිළිබඳව කතා බහ කරෙත් නැහැ. මේ චිත්‍රපටයේ තෝරාගෙන ඉන්නකොට එක ප්‍රධාන හේතුවක් වෙනවා, විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාව ඒ වගේම මෙල්බන් නුවරට ඉතාම සමීප සංසිද්ධියක්. ඒ තමයි පසුගියදා ආරම්භ වෙලා නිමවටපත් වෙච්ච මෙල්බන්හි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරමින් ඉන්දිය උපමහද්වීපයේ හොඳම චිත්‍රපට පහ අතරට මේ චිත්‍රපටය නිර්දේශ වුණා. ඉතින් මේක ඓතිහාසික සිද්ධියක්. මීට පෙර මේ ආකාරයට ඉන්දියානු උපමහද්වීපයේ හොඳම චිත්‍රපට පහ අතරට ලංකාවේ චිත්‍රපටයක නිර්දේශ වෙලා නැහැ. චිත්‍රපටයේ නම තමයි නිවුස් පේපර් චිත්‍රපටය. ටිකක් පැරණි චිත්‍රපටයක් වුණත් කාලයකට ඉහත තිරගත වුණත් අපි මේ සිද්ධිය නිසාම අද දවසේදී තෝරාගත්තා. පුවත්පතක දෙවෙනි පිටුවේ පළවෙච්ච මුද්දර ප්‍රමාණය නිවැරදි කිරීමක් මුල් කරගනිමින් තමයි මේ චිත්‍රපටය ආරඹෙන්නේ. කාලයකට පෙර හමුදා බටින් ගමන් ගත්ත බස් රථයකට මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයක් එල්ල කළා කියලා ඒ පුවත්පත විසින් යම්කිසි පුද්ගලයෙකු හඳුනා දෙන්න ලැබුවේ වැරදීමකින් කියලා තමයි ඒ නිවැරදි කිරීමෙන් කියවෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේ එතනින් ඔහු ගමන් කරද්දි මේ ඛේදවාචකයට ගොදුරු වෙච්ච සාමාන්‍ය ගම්වැසියෙකු බව පසුව හෙළිවෙනවා. ඉතින් මේක මේ පුවත මුල් අවස්ථාවේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් විදිහට පළවීමත් සමග කුපිත වෙච්ච අදාළ පුද්ගලයාගේ හිටපු ගමේ ගම්වැසියෝ ඔහුගේ නිවසට ගිනි තියනවා. එතනින් නැවතෙන්නේ නැතුව ඒ පුද්ගලයාගේ වැඩිමහල් සොයුරාගේ කකුල් දෙක පවා කඩා දැමීමට ඒ ගම්වැසියෝ පෙළඹෙනවා. ඉතින් කලින් කිව්ව පත්තර කැබැල් හමු වෙන්නේ මේ කකුල් දෙක කඩලා දාපු සොහොයුරාට. ඉතින් දෙපාහිම වීම නිසා අන්ත අසරණ භාවයට පත් වෙලා ඉන්න මේ ගුණා කියන මේ තැනත්තා අකුරු දන්න පුද්ගලයෙක්. ඔහුගේ අකුරු නොදන්න මිත්‍රයත් එක්ක මේ පත්තර කන්තූරුවට ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය නිවැරදි කරන්නට යන ගමන තමයි මේ නිවුස් පේපර් චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ. ඉතින් අපි අදත් සම්බන්ධ කරගන්නවා මේ ගැන විග්‍රහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගරව. විදර්ශන, ආයුබෝවන්, සුබෝදසනක් කියලා පිළිගන්නවා.
ආයුබෝවන් මදුර, සුබෝදසනක්.
ඔව් විදර්ශන, මේ නිවුස් පේපර් කියන නම හිච්ච ගමම්ම අපිට තේරෙනවා මේ චිත්‍රපටය මාධ්‍ය පිළිබඳව වඩාත් අවධානයක් යොමු කරන, ඒ වගේම මාධ්‍ය පිළිබඳව සාකච්ඡාවට ලක් කරන චිත්‍රපටයක් කියලා. දැන් මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියලා ලෝකයට පවසන, ඒ වගේම මනුෂ්‍යත්වයට නිගා දෙන ඊනියා මාධ්‍ය ලෝකයේ චරිත, ඒ වගේම මාධ්‍ය ආයතන වගේම ඔවුන්ගේ අධිකාරී බලය මේ නිවුස් පේපර් චිත්‍රපටය විසින් ග්‍රහණය කරගෙන ප්‍රේක්ෂකයාට යළි සමීප කරවීමක් සිද්ධ කරනවා කියලා බොහෝ විචාරකයින් පවසනවා. මේ කියවීම ඔබට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
ඔව් මම හිතන්නේ මදුර, ඔයා මූලික වශයෙන්ම ලෝකයේ බරපතල විදිහට ලංකාවේත් මාධ්‍ය විශේෂම අපි එකට හඳුනන්නේ ජඩ මාධ්‍ය කියලා. මම හිතන්නේ අපි මෑත අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධව යම් කිසි විදිහකට මේ මාධ්‍ය ආයතන මේ හඹා යමින් අපේ විරෝධතාවය පළ කරපු යම් කිසි උද්ඝෝෂණයක් සහ ප්‍රොටෙස්ට් එකකුත් අපි කළා. ඉතින් ලංකාවේ ජඩ මාධ්‍යකරණය පිළිබඳ බරපතල සාකච්ඡාවක් තියෙනවා. මම හිතන්නේ මාධ්‍ය පිළිබඳ අපි දන්නේ හතරවෙනි ආණ්ඩුව කියලානේ හඳුන්වන්නේ. නූතනවාදී දැක්මට අනුව ජනමාධ්‍ය කාරණය තමයි සත්‍යය සන්නිවේදනය කිරීම. නමුත් අර මදුර කිව්වා වගේ අද වෙනකොට මේ මාධ්‍ය කියන මේ ශාස්ත්‍රය අද වන විට මුළුමනින්ම ප්‍රාග්ධන ආධිපත්‍යයට යටත් වෙලා තියෙනවා. මම ඒ අර්ථයෙන් මම මේක කියන්නේ අද ජනමාධ්‍ය පවතින්නේ පස්චාත් නූතන තත්වයක. චිත්‍රපටියට આવොත්, නිවුස් පේපර් චිත්‍රපටිය, මේ චිත්‍රපටියේ තේමාව ගත්තොත්, මූලික තේමාව මම අපි කතා කරපු, මමත් කියපු, ඒකම මදුරත් කියපු මේ මාධ්‍යකරණය කොයිතරම් අද දවසේ සත්‍ය විකෘති කරනවද, සත්‍ය තමන්ට අවශ්‍ය විදිහට ක්‍රියේට් කරනවද කියන එක විසින් ශාල විනාශයකට ඇති කරපු ග්‍රාමීය සමාජ ස්තරයක්, පවුලක් සහ මිනිස් සම්බන්ධයක් පිළිබඳව තමයි චිත්‍රපටය මූලිකව දිවෙන්නේ. අර මදුර චිත්‍රපටිය කතා වස්තු යම් විදිහකට කිව්වා. ඒ කියන්නේ පුවතක් නිවැරදි කරන්න. ඒ කියන්නේ අර බංගු ඒක නූතනවාදී අර්ථයෙන් සත්‍යය හොයාගෙන. ඒක තමයි මම හිතන්නේ චිත්‍රපටියේ තේමාත්මක තලයේ තියෙන වැදගත්කම. ඇත්තටම ගමේ ඉඳලා නගරයට එනවා සත්‍යය හොයාගෙන. මාධ්‍යකරණයේ තියෙන්නේ මාධ්‍යකරණයේ ප්‍රාග්ධනයේ තියෙන නගරේ. ඒකට නගරය තමයි යම් කිසි විදිය නූතනවාදී අර්ථයකින් යම් ප්‍රබුද්ධ යම් ශිෂ්ටාචාරයේ කේන්ද්‍රය කියලා හඳුනාගත්තේ. හැබැයි අද වෙන විට කොළඹ නගරය මේ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රයක් නෙමෙයි, මුළුමනින්ම ව්‍යාපාරික මාධ්‍ය ප්‍රාග්ධනයට යටත් වෙච්ච කේන්ද්‍රයක්. එතකොට සත්‍යය නෙමෙයි තියෙන්නේ ව්‍යාජය, විකෘතිය, වේශ නිරූපණය. එතකොට මෙන්න මේකේ සත්‍ය ගවේෂණයක්. ඇත්තටම මේ කියන මේ තමන්ගේ සොහුරා හස්තවාදී බවට පත් කරපු මේ පුවත නිවැරදි කරන්න කියලා ඉල්ලීමට ගමෙන් ඉඳලා තමයි මේ දෙන්නා ඉන්නේ. මම හිතනවා ඒ ආරම්භය මේක නිවුස් පේපර් චිත්‍රපටියේ මේ තේමාව මම හිතනවා මේක අලුත් සා මේක නැව්. හිතනවා ඒක තියෙනවා මේ චිත්‍රපටියේ. මොකද අපි දන්නවා විශේෂම ජඩ මාධ්‍යකරණය ගැන ලංකාවේ විශේෂ මෑත කාලේ සිනමා කෘතිය නිර්මාණය වෙලා නැහැ. ඒ අර්ථයෙන් කොයිතරම් මාධ්‍ය තමන්ගේ උවමනාකම් වෙනුවෙන් විශේෂ මනුෂ්‍ය ජීවිත පිළිබඳ මිනිස් සමගතා පිළිබඳ පෞල් සංස්ථාවන් පිළිබඳ ග්‍රාමීය සමාජයන් පිළිබඳව කිසිදු වගේ වගක් නැතුව ඒවා මුළුමනින්ම විනාශයට ගියත් පරිහානියට ගියත් කඩා කප්පල් වුණත් කමක් නැහැ. තමන්ගේ ප්‍රාග්ධන මූල්‍ය ලාභ උමනා වෙනුවෙන් ඕනෑම සත්‍යක් විකෘති කරන්න පුළුවන් කියන තැන ඉන්නවා කියන ඒ තත්වය, ඒ දේශපාලන ඉතින මජර තත්වය මේ චිත්‍රපටියේ මං හිතනවා අවධානයට ලොක් කරලා තියෙනවා. ඒකට විශේෂ වෙලා තියෙනවා. එතනදි මං හිතන්නේ මේ චිත්‍රපටය මං කිව්වේ මදුර මේ චිත්‍රපටියේ අපි කියන තේමාත්මක තලයට මම යම් කිසි විදිහේ ක්‍රෙඩිට් එකක් දෙනවා. රයිට්, ඒ ආරම්භය හොඳයි, ඒ ප්‍රස්තුතය හොඳයි. රයිට්, ඒ ප්‍රස්තුතය අපි අවදි කරනවා. මොකද මේ අපි අද දවසේ ජීවත් වෙන සියල්ලම තීරණය කරන්නේ මාධ්‍යයෙන්. රයිට්, මාධ්‍යයෙන් තමයි සත්‍යය අනු කොමක්ද කියන අදහස දෙන්නේ. එතකොට ඒ සත්‍ය ව්‍යාජයක් නේ. අරගලය පිළිබඳව ගත්තොත් මෑත කාලීනව මේ හදමින් තිබෙන ප්‍රබන්ධයන් විශේෂම පෞද්ගලික මාධ්‍ය විශේෂම රාජ්‍යයේ මේ ආණ්ඩුවත් එක්ක ආණ්ඩුවේ ජාවාරම්කාර මේ කල්ලි කණ්ඩායම් එක්ක හිතමිතුරුකම් පවත්වන ලංකාවේ ජඩ මාධ්‍ය විසින් කරන මේ විකෘතිය මම හිතනවා ඒක අවධානය ලක් කිරීම හොඳයි. හැබැයි මදුර එතනින් පස්සේ මේ චිත්‍රපටය අපි කියන්නේ නැරේෂන් එකට ගියොත්, මේක ආඛ්‍යාන ගොඩනැගීමට ගියොත් මම හිතනවා මේ චිත්‍රපටය එතනදී අසාර්ථක වෙනවා කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම මේ චිත්‍රපටයේ මේ ඉන්න අදාළ යාළුවන් දෙදෙනා කොළඹ නගරයට ඇවිල්ලා ඊට පස්සේ මේ කොළඹ නගරයේ හැසිරීම සහ කොළඹ නගරය තුළ තියෙන සාමාන්‍ය ජන ජීවිතය ඇතුළේ ඕගොල්ලෝ ගමන් කරන එක තුළ මං හිතනවා නිකන් මේක ඊටාම පරණ අර අපි කියන්නේ ඉස්සර චිත්‍රපටයක් තිබ්බා බණ්ඩා නගරයට පැමිණීම කියලා. හරි, මේ බණ්ඩා නගරයට පැමිණීම නැත්නම් කොළඹ සන්නිය මෙන්න මේ වගේ අර කොළඹින් විශේෂම ගමින් කොළඹට ආපු චරිත සම්බන්ධයෙන් හදන අර විහිළු සහගත උත්ප්‍රාසජනක නාගරික හීනමාන දැක්ම මේ චිත්‍රපටියේ මේ චරිත දෙකට අදාළ වෙනවා. ඔවුන් ඊට පස්සේ නිදා චතුරස්ත්‍රේ ගාව හතුර පොකුණක නාන්න යන දර්ශනය, ඒකට ඊට පස්සේ නාන්න කියලා පොලිසියට ආමන්ත්‍රණය කරන අවස්ථාව, ඊට පස්සේ වතුර විකුණනවා කියන එක, මේකට ඔවුන් නොදැන සිටීම මං හිතන්නේ මේ ඕන්න අපිට කියන්න පුළුවන් ඈත ගමක කෙනෙක් කොළඹ දන්නේ නැහැ කියලා අනුභූතිකව. රයිට්, හැබැයි සිනමාව කියලා කියන්නේ අනුභූතියක් නෙමෙයි. රයිට්, සිනමාව කියලා කියන්නේ යම් කිසි විදිහේ ප්‍රබන්ධ සත්‍යක් නිර්මාණය කරන එකක්. එතකොට මෙන්න මෙතනදි මං හිතනවා මේ චිත්‍රපටිය අර තියෙන ගැඹුරු තේමාවේ ඊළඟ අදියරට යන්නේ නැතුව මෙන්න මේ විහිළු සහගත ප්‍රේක්ෂකයාට ඉතාම බාල රසයක් දෙන්න උත්සාහ කරන කාරණාවලට හුඟක් ලඟු වෙලා තියෙනවා මේ කොළඹ නගරය තුළ උන්ගේ ගමන තුළ. හැබැයි චිත්‍රපටිය එක්තරා මොහොතක නවතවරක් විශේෂම මද්‍රව්‍ය ජාවාරම පාතාලය රයිට් ඒක රවුන් මැදිහත් වෙලා අවසාන වශයෙන් ගුණාගේ ජීවිතය පවා උදරගන්නා තැනට අහම්බ වෙඩි තැබීමක් එක්ක ගුණාමිය යනවා. මම හිතනවා ඒ අවස්ථාව වෙනකොට නැවත චිත්‍රපටියේ මේ ආඛ්‍යානමය සමෝදානයකට චිත්‍රපටිය එනවා. රයිට්. නමුත් මම හිතන්නේ මේ චිත්‍රපටිය ඊට වඩා බරසාර ආඛ්‍යානයක්, ප්‍රබන්ධයක්, විශේෂයෙන්ම අලුත් පරිකල්පනයක් මේ නගරයට තුළ ඔවුන්ගේ පැමිණීමත් එක්ක නිර්මාණය කරන්න තිබුණා. නමුත් සරත් කොතලාවල සහ කුමාර් තිරිමාදුරගේ මේ ආරම්භය ඇතුලේ ඔවුන්ගේ අවධානය තේමාත්මක තලයට යම් කිසි බරක් දුන්නත් එය වඩා පුතුල නිර්මාණයක් බවට පත් කරන්න, වඩා ප්‍රේක්ෂකයාව යම් කිසි විදිහ අලුත් සන්නිවේදනයක් ඇති කරන, අලුත් ප්‍රකම්පනයක් ඇති කරන තැනකට අවශ්‍ය වෙන ආඛ්‍යාන ගොඩ නැංවීම මං හිතනවා මේ චිත්‍රපටියේ අසාර්ථකවයි තියෙන්නේ කියලා මදුර.
ඔව් විදර්ශන, දැන් මේ නිවුස් පේපර් චිත්‍රපටයේ මේ සුරූපී නිලි චරිත නැහැ, ඒ වගේම ප්‍රධාන චරිත රඟපාන කඩවසම් නළුවන් නැහැ, ගීත නැහැ, සටන් ජවනිකා නැහැ. බොහොම කාලයකට පස්සේ තමයි මේ වගේ සිංහල චිත්‍රපටයක් ආවේ. දැන් මේ කෝණයෙන් බලනකොට නිවුස් පේපර් චිත්‍රපටයේ ඔබ දකින විශේෂ ලක්ෂණ මොනවද?
මදුර මං හිතන්නේ අර ඔයා කිව්ව එකේ වෙන මාතෘකාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. රයිට්, ඒක දැන් උදාහරණයක් විදිහට දැන් මේ චිත්‍රපටිය අර අපි තුනේ බාල ගීත, බාල නැටුම්, නිකන් සාමාන්‍ය අපි කියන්නේ නිකන් ඊනියා ජනකාන්ත ජනප්‍රියවාදී බාල සිනමාවේ ලක්ෂණ වලින් ඉවත් වෙන උත්සාහ කළා තියෙනවා. ඒ වෙනුවට වෙනත් හැඩහුරුවක් මේ චිත්‍රපටියට ගේන්න උත්සාහ කළා තියෙනවා. විශේෂමයි බැලුවොත් දැන් මේ චිත්‍රපටියේ ඉන්න ගුණා කියන චරිතය, ඔහු ඇවිදින්නේ ඔහුටම ඇවිදින්නේ හිඩා හදාගත්ත කරත් ඒක. ඒතොරේ කරත්යත් එක්ක ඔහුගේ මිත්‍රයත් යනවා. එතකොට මං හිතන්නේ ඒක අලුත් බවක් තියෙනවා. රයිට්, ඒක ටිකක් මං හිතන්නේ සිනමාව කියන විශේෂම ප්‍රබන්ධ ෆැන්ටසි කලාව තුළ සිනමාවට තියෙන ඒ අලුත් දෙයක් නිර්මාණය කිරීමේ ඒ හැකියාව මං හිතන්නේ චිත්‍රපටියේ තියෙනවා. අපි දන්නවා සිනමාව කියන්නේ යථාර්ථයේම පිළිබිඹුවක් නෙමෙයි. රයිට්, යථාර්ථයට කැඩපතක් එල්ල කිරීමක් තමයි සිනමාව. ඒතකොට ඒ ලක්ෂණ මේ චිත්‍රපටියේ තියෙනවා. රයිට්, ඒ කියන්නේ මේ කියන්නේ චිත්‍රපටියේ සම්භාව්‍ය වටෝරුවක් තියෙනවා කියලා නෙමෙයි. මේ අපි දන්නවා ලංකා සිනමාවේ තියෙන අර ඉස්සර තිබුණා අර මොකද වාණිජ සිනමාවේ වටෝරුවක් තියෙනවා කියලා. සින්දු පහයි, ෆයිට් පහයි, ඊපස් නැටුම් හතරයි ඔය වගේ වටෝරුවක් තිබුණා. ඊට පස්සේ ලංකාවේ සම්භාව්‍යයි කියන සිනමාවටත් එවැනි වටෝරුවක් ආවා. හරිම මලානික කාන්තාරයක්, ඒකම තනි තියෙන පොල් ගහක්, ඒකම කාස්ට් එක ගැහණියක්, ඒ ගැහස්දියත් එක්ක නිදිවදින්න එන මහලු කැසඟ පිරිමියෙක්, ඊට පස්සේ ඉතාලම ලොง ෂොට් එකක් දිහා වැලි කතරක් වගේ ඈත පේන ඔහොම සම්භාව්‍ය වට්ටෝරුවක් ලංකාවේ හැදුනා. හැබැයි මේ චිත්‍රපටියේ වට්ටෝරුව නැහැ. අර මදුර කිව්වා වගේ ඒ සම්භාව්‍ය වට්ටෝරුව නැහැ. සම්භාව්‍ය වට්ටෝරුව නිකුත් වෙච්ච යම් කිසි විදිය අලුත් අලුත් තේමාවක්, අලුත් ආඛ්‍යානයක්, අලුත් ප්ලොට් එකක් යම් කිසි විදියට ක්‍රියේට් කරන්න හදලා තියෙනවා. මම හිතන්නේ ඒක අද දවසේ විශේෂ මලයාලම් සිනමාවෙත් තියෙන ලක්ෂණ තියෙනවා. ඉන්දියන් විශේෂම තෙලිඟු සිනමාවෙත් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිය එක සිද්ධියක් අරගෙන ඒ සිද්ධියත් එක්ක යම් කිසි විදිහේ අපිට කියනවා සිනමැටික් ටෙරිටරි එකක්. ඒත සිනමාත්මක ප්‍රදේශගත කරනයක් නිර්මාණය කරනවා ප්‍රේක්ෂකයව එහෙම ගෙනියන්න නැතුව. රයිට්, ඒ කියන්නේ ප්‍රේක්ෂකව ફોකස් කරන වාක්‍යාණයට, ප්‍රේක්ෂකව ફોකස් කරන මේ සිද්ධි දාමයට. එතකොට මෙන්න මේ සිනමා ලක්ෂණය නිවුස් පේපර් චිත්‍රපටියේ තියෙනවා. හැබැයි ඒක ගැඹුරට ගෙනියන්න ඕනේ නම්, ඒ කියන්නේ චිත්‍රපටියක් අවසානයේ අපිට යම් කිසි අවිඥානිකත්වයක්, චින්තනයක්, නැත්නම් දේශපාලනය පිළිබඳ, මාධ්‍යකරණය පිළිබඳ, ප්‍රාග්ධනය පිළිබඳව, ප්‍රාග්ධන ආධිපත්‍ය කොයිතරම් බිහිසුණුව මේ යට තියෙනවද කියන එක, මේ කාරණා මම හිතන්නේ මේ චිත්‍රපටින් ඉස්මතු වෙන්නේ නැහැ කියලා. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම LTTE එක සෞතුරේ විමුක්ති අරගලය පිළිබඳව ලංකාවේ දකුණේ තියෙන මූලික අදහස තමයි ඒක මුළුමනින්ම ත්‍රස්තවාදයක් කියන එක. රයිට්, ඒකන දකුණේ හදලා තියෙන අධිපති මතය තමයි උතුරේ උනේ ප්‍රචණ්ඩ ත්‍රස්තවාදයක් විතරයි කියන එක. දැන් උදාහරණයක් ගත්තත් එහෙම දැන් සිසම දකුණේ වෙච්ච අරගලය ගැනත් මේ ආණ්ඩුවේ කුලි මාධ්‍යන් සහ මේ ආණ්ඩුවේ කුලි මතවාදී විසින් හදනවනේ මේ අරගලය ත්‍රස්තවාදයක් වගේ. ඊටත් වඩා බිහිසුණු විදියට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඓතිහාසික අරගලය ත්‍රස්තවාදයක් විදිහට නම් කළා තියෙනවා. ඒතකොට මේ චිත්‍රපටියේ පසුබිම තුලත් ඒක තියෙනවා. ඒකට මේ කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. මේ ඇත්තටම මේ ත්‍රස්තවාදී ලේබලය අලවනකොට මේ කියන තරුණයාට යාගේ අයියට ත්‍රස්තවාදී ලේබලේ අලවනකොට මේ චිත්‍රපටියේ ගැඹුරු ප්‍රබුද්ධ ප්‍රශ්නයක් අහන්නේ. ඒ තමයි ත්‍රස්තවාදී anu කුමක්ද? ත්‍රස්තවාදී anu කුමක්ද කියන ඒ ගැඹුරු විසංවාදී දේශපාලන ප්‍රශ්නය සිනමාත්මක දාර්ශනික ගැටලුවක් බවට මේ චිත්‍රපටිය පත් කරන්නේ. මම කියන්නේ එතට ගියා නම් තමයි මේ චිත්‍රපටියේ ගැඹුර තියෙන්නේ. රයිට්? ඒ කියන්නේ තමන්ගේ අයියව ත්‍රස්තවාදී ලේබලය ලැබුවම ඒක නිවැරදි කරන්න යනකොට නැවතවරක් ඒක යටිපෙලින් මේ ත්‍රස්තවාදය පිළිබඳව තියෙන දකුණේ අධිපති වාර්ගික දෘෂ්ටිවාදය නැවත සුජාත කරනවා. මෙන්න මේක හොල්ලලා දාන, මෙන්න මේ දෘෂ්ටිවාදය අභියෝගයට ලක් කරන, ත්‍රස්තවාදය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරන එවැනි හැරවුමකට මේ චිත්‍රපටිය යන්නේ නැහැ. මං හිතන්නේ ඒ අර්ථයෙන් යම්කිසි ආකාරයකට මේ චිත්‍රපටිය අර මං කලින් කිව්වා වගේ හොඳ ආරම්භයක්, හොඳ නිමැවුමක් කරන්න තිබ නිර්මාණයක් නාස්ති කරගත්තා කියන එක තමයි මගේ අදහස මදුර.
හොඳයි විදර්ශන, අපි අවසාන වශයෙන් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගමු. දැන් මේ නිවුස් පේපර් චිත්‍රපටය මෙවර මෙල්බන්හි ඉන්දියානු ජාත්‍යන්තර සිනමාවල නියෝජනය කරමින් ඉන්දියා උපමහද්වීපයේ මේ හොඳම චිත්‍රපට පහ අතරට නිර්දේශ වෙනවා. ඒ අරුණාම බොහෝ ජාත්‍යන්තර සිනමාවලවල මේ චිත්‍රපටය ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. දැන් ජාත්‍යන්තර සිනමාවලක් නියෝජනය කරන්න තරම් මේ නිවුස් පේපර් චිත්‍රපටය වටින්නේ ඇයි කියලා ඔබට හිතන සාධක මොනවද?
මදුර, මම හිතන්නේ මම මේ ප්‍රශ්නේ මම මදුරගෙන් අහන්න පුළුවන්. නැත්නම් මේක බලන් ඉන්න ප්‍රේක්ෂකයන් අහුවොත් මම අවංකවම කිව්වොත් මං අපි සිනමා විචාරකයෙක් විදියට මට නිකන් මං හිතන්නේ බොරුවට මොකක් හරි යම් අදහසක් මට කියන්න බෑ. මම වාට කිව්වොත් මටම තේරෙන්නේ නැහැ ඇයි නිවුස් පේපර් චිත්‍රපටය මේ මෙල්බර්න් සිනමා මේ තේරීම ඇතුලේ ඉන්දියානු උපමහද්වීපයේ හොඳම චිත්‍රපටි පහට තේරුණේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. ටයිටික නවංකවම කිව්වොත් ඊට වඩා ලංකාවේ නිර්මාණය වෙච්ච ඊට සාපේක්ෂව ගත්තොත් නිවුස් පේපර් චිත්‍රපට සාපේක්ෂව ගත්තොත් සාරගර්භ දාර්ශනික දේශපාලන ගැඹුරක් සහිත සිනමාත්මක ආකෘතිය ගැන වඩා අවධියෙන් කටයුතු කරපු සිනමා නිර්මාණ කීපයක්ම තියෙනවා. මං හිතන්නේ මේ නිර්මාණත් එකම නිවුස් පේපර් එක තැනක තියන්නේ නැහැ. නිවුස් පේපර් මට අනුමයිකයි කිව්වේ. ඒ කියන්නේ මගේ සම්පූර්ණ කතාවේදී මම මදුර කියන්න උත්සාහ කළේ නිවුස් පේපර් එකේ තේමාවට මම කැමතියි. ඒක අලුත්, ඒක තමයි මම කිව්වේ විශේෂ ජඩ මාධ්‍ය ප්‍රශ්න කරන ඒ ආරම්භයක් ගැනීමට මම කැමතියි. හැබැයි ඒ අර්ථයෙන් මේ චිත්‍රපටය ඊට පස්සේ යන ඒ මාවත මට හොඳ සිනමා කෘතියක් විදියට මට මේක පේන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ චිත්‍රපටය තෝරා ගැනීමට බලපාන නිර්ණායකයන් කිසිවක් නැහැ. උදාහරණයක් ගත්තොත් ඒව මේ චිත්‍රපටයේ පිටිපස්සෙ ඉන්නවා බන්දුල ගුණවර්ධන. එතකොට බන්දුල ගුණවර්ධන මේ චිත්‍රපටයේ නිෂ්පාදකයා. එතකොට ඔහු මේ චිත්‍රපටයේ යම් කිසි විදිය ප්‍රචාරක නැත්නම් ප්‍රචාරක මෙහෙයුම් වල නිරත වෙනවා. එතකොට මෙල්බර්න් මාවුල්ලත් එක්ක මේක සම්බන්ධ වීම මට අනුව නම් මං හිතන්නේ යම් කිසි විදිය ප්‍රචාරක සැලසුමක් කියලා. ඒ නිසා මම අත්‍තර මගේ විවේචනේ මේ කියන්නේ මෙල්බර්න් සිනමා මේ උළෙල ඇතුළු මේ ප්‍රසංගයටම එල්ල වෙනවා. ඇත්තටම මට තේරෙන්නේ නැහැ මේ කලාපයන් ලංකාව වගේ ආසියාතික දකුණු ආසියාතික කලාපවල චිත්‍රපටි තෝරාගැනීමේ නිර්ණායක මම හිතනවා අපි එක පැහැදිලි කරගන්න ඕනේ. මම හිතන්නේ ඒ චිත්‍රපටවල පවා කියන්න ඕනේ ඇයි තෝරාගත්තේ. මම හිතනවා ඒ තෝරාගැනීම තේමා විතරක් වෙන්න බෑ. දැන් උදාහරණයක් මම දකිනවා හොඳ චිත්‍රපටි ලංකාවේ නිර්මාණය වෙන හොඳ චිත්‍රපටි කාන්හරි මොකක් හරි චිත්‍රපටි පැතිවල තෝරගන්න අතර මොකක් හරි මේ ප්‍රොපගැන්ඩා කැම්පේන් ඇතුලේ මේ ලංකාව ඇතුලේ සමහර බාල චිත්‍රපටි පවා මම හිතනවා මේ මහා සම්මානයට පාත්‍ර වෙනවා. මං හිතන්නේ මේක මං ඉතුරු කරන්න කැමති SBS මේ සිනමා මේ සංගතනේ ඇතුලේ මේක ගැටලුවක් කියලා. ඒක හොඳ සිනමා උත්සව හොඳ දත හොඳ සිනමා ස්ථාන තමයි. හැබැයි ඒක නිසා ක්‍රෙඩිට් එකක් දෙන්න බෑ තෝරගන්න චිත්‍රපටිවලට. මම හිතනවා දකුණු ආසියාව පිළිබඳ අවධානය විශේෂයෙන්ම දකුණු ආසියාව සිනමාව පිළිබඳ මේ යුරෝපීය ඕස්ට්‍රේලියන් මේ සිනමා සම්මාන උළෙලවලට මොන්දනවා එක්තරා අදහසක් නැහැ කියලයි මගේ විවේචනය. රයිට්, ඔවුන්ට යුරෝපීය සිනමාව ගැන අදහසක් තියෙනවා, ඕස්ට්‍රේලියන් සිනමාවේ තියෙන හොඳ නිර්මාණ ගැන අදහසක් තියෙනවා. හැබැයි ඔවුන් මේ කලාපේ සිනමාව තෝරගන්නේ ඒ සිනමාව පිළිබඳ තියෙන ගැඹුරු ඒ කියවීමක් ඇතුලේ නෙමෙයි, මේ රටවල් පිළිබඳව ඔවුන්ට තියෙන ෆැන්ටසි ඇතුලේ කියලයි මගේ විවේචනේ. දරිද්‍රතාවය, යුද්ධය, ත්‍රස්තවාදය, ඒකේ එකම මේ ශාරීරික අබලන් බව, මෙන්න මේ කාරණා පෙන්වන සිනමාව තමයි ලංකාවේ ඒ සිනමාව කැම්පේන් කළොත් ඒ සිනමාවට යම්කිසි විදිහ ජනප්‍රිය මාතෘකාවක් කරන් දුන්නොත් මම හිතනවා ඔය කියන ඕස්ට්‍රේලියන් කලාපීය උත්සවකාරී සිනමා උළෙලවල් ඒ චිත්‍රපටිය තෝරගන්නවා. මට අනුව නම් මේක අර්බුදයක්. මට අනුව නම් නිවුස් පේපර් චිත්‍රපටිය මේ පහට වැටුනේ කොහොමද කියන එක නම් ලංකාවේ සියලුම සිනමා නිර්මාණ බලන ඒව විචාරය කරන රසවිඳින කෙනෙක් විදියට මට නම් ප්‍රශ්නාර්ථයක්, මට නම් ගැටලුවක් මදුර.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මෙවර නුදුරු සිනමා විශේෂංගයෙන් ශ්‍රී ලාංකේය සිංහල චිත්‍රපටයක් වන නිවුස් පේපර් චිත්‍රපටය සම්බන්ධයෙන් මේ සිනමා විචාරයට අපිත් සමඟ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධුනේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂංගයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නුදුටු සිනමාව
සෙලියුලොයිඩ් පැටියෙන් පිටපැන යථාර්ථය පිටපත් කිරීම SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.